ගරු බන්දුල ගුණවර්ධන මන්තුමා.
ගරු සභාපතිතුමනි, මගේ වෙලාව ප්‍රථමයෙන් සඳහන් කළොත්
විනාඩි 30ක් තිබෙනවා. 30 minutes.
අපේ ගරු උගත් මහාචාර්යතුමා තමන්ගේ දේශීය ආදායම් පනත පිළිබඳ සඳහන් කිරීමේදී ප්‍රථමයෙන් එතුමා සඳහන් කළා, මම විසින් ලියා පළ කරන ලද බදු දඩේම කියන කෘතිය මේ දේශීය ආදායම් පනත හා සම්බන්ධ එකක්. එය සම්පූර්ණ තිබෙන එකක්, කොපි කරලා තියෙන එකක් කියලා. දැන් එතුමාට මම කියන්න ඕනේ, මම ලියලා තියෙන පළවෙනි කෘතිය නෙමේ, මේ මං ලියලා තියෙන 42 වෙනි කෘතිය. මම විශ්වවිද්‍යාල අභ්‍යන්තර ශිෂ්‍යයෙක් ලෙස ඉන්න අවධියේ සිට මේ විෂයානුබද්ධව විවිධ පතපොත ලියලා තිබිලා ඒ විෂය පිළිබඳව ප්‍රාමාණික අවබෝධයක් තිබෙන කෙනෙක්. එනිසා එතුමා ගණිතාංශයේ පරිගණකාංශයේ පිළිබඳ මහාචාර්යවරයෙක් කිව්වා. නමුත් මම ආර්ථික විද්‍යාව පිළිබඳ අපොස සාමාන්‍ය පෙළ විභාගයට විෂයක් ලෙස කරපු, අපොස උසස් පෙළ විභාගයට විෂයක් ලෙස කරපු, විශ්වවිද්‍යාලය තුළදී ඉගෙනගත්ත, විශ්වවිද්‍යාලයෙන් පිටතදී ඉගෙනගත්ත, තාමත් ඉගෙන ගන්න විෂයක්. මොකද මේ විෂය තරම් අපේ ජීවිතවලට වැදගත් වෙන සහ මේ පාර්ලිමේන්තුවට වැදගත් වෙන සහ බරපතල ලෙස වෙනස්කම් වලට භාජනය වෙන ලෝකයේ සමාජ විද්‍යාවන් අතර තියෙන රැජින ලෙස තමයි ආර්ථික විද්‍යාව සැලකෙන්නේ. ඒ නිසා බීජින් වල තිබෙනවා චීන රටේ රාජ්‍ය නායකයෝ වැඩිම දෙනෙක් අධ්‍යාපනය ලබලා තියෙන විශ්වවිද්‍යාලය තමයි බීජින් ෆොරින් ස්ටඩීස් යුනිවර්සිටිය. ඒ විශ්වවිද්‍යාලය විසින් අපේ රටේ දෙන්නෙකුට ශිෂ්‍යත්වයක් ලබලා දුන්න ආචාර්ය උපාධිය සඳහා. එක්කෙනෙක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් නෙමෙයි, බන්දුල ගුණවර්ධන වශයෙන් මට ශිෂ්‍යත්වයක් ලැබුණා. දෙක, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් වන අමුණුගම මහත්මයාට තව ශිෂ්‍යත්වයක් ලැබුණා. මට පැවරුණ පර්යේෂණ කාර්යය තමයි 1952 චීන ලංකා රබර් හාල් ගිවිසුමෙන් පසු ශ්‍රී ලංකාව හා චීනය අතර පැවතුණ වෙළඳ ආර්ථික සම්බන්ධතා පිළිබඳ පර්යේෂණාත්මක නිබන්ධනයක් කිරීම. ඒ සඳහා මගේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු 3 දෙනෙක් ඉන්නවා චීනේ. ඒ මහාචාර්යවරු මෙහි පැමිණීමත් මම බීජින් විශ්වවිද්‍යාලයට යාමත් ඔවුන් සදා දෙන ක්‍රමය තුළ මේ පර්යේෂණ නිබන්ධනය මේ වන විට නිම කරලා තිබෙන. එය චීන භාෂාව සඳහා පරිවර්තනය කරමින් තියෙනවා. ඉතින් එතුමා බොහොම සරල ලෙස ඒකට අදාළව මේ පොතක් ලිව්වද කියන එක ගැන මම කනගාටු වෙනවා. ඒ රටක් වශයෙන් ආඩම්බර වෙන්න ඕනේ එවැනි ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක්. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයෙකුට ශිෂ්‍යත්වයක් ලැබෙනවා නම් මේ පර්යේෂණයක් කරන්න, ඒක ගැන මුදල් ලැබෙනවා නම් ඒ රටින්, ඒකට පර්යේෂණය කරලා ඉවර වෙච්චාම ඒක අගය කරලා ඉවරලා වයිවැයකෙන් පස්සේ ආචාර්ය උපාධියක් ලැබෙනවා නම් ඒක ගැන පාර්ලිමේන්තුවට ආඩම්බරයක් මිසක් අගෞරවයක් වෙන්නේ නැතේ කියන ටික මම එතුමට සඳහන් කරන්න කැමති වෙනවා.
එවැනි නිවැරදි කිරීමක් කරනවා නම් මම පිළිගන්නවා. නමුත් මේ පොතේ මේ පිටිපස්සට දැමීම තුළ අපිට එන අර්ථකථනය ඔබතුමාගේ ආචාර උපාධියේ නිබන්ධනයක්ද කියන එක අපිට එනවා. ඒකයි මම කිව්වේ. ඒ වැරදි අර්ථකථනයක් එනවා. ඒ වැරදි අර්ථකථනය ගැන තමයි මම මේ පොතේ කිව්වේ.
හරි, මම පිළිගන්නවා. හරි, ඕනේ කෙනෙක්ට
නෑ කියලා ඒකට.
ඔව්, වක්‍රව නෙමෙයි ඍජුව.
ආ, ඍජුව පිළිගන්න. එතකොට ඒ වගේම පිළිගන්නවා මේ කොපි කරපු පොතක් කියන එක.
මේ ලියපු පොත්වලට මේ පොත නෙමෙයිනේ. මට ශිෂ්‍යත්වයක් දෙනකොට විශ්වවිද්‍යාලයකින් ඒ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වය දීම සඳහා බලන්නේ මොකද්ද සුදුසුකම කියලානේ. ඒ සුදු
මොකද මමත් මේ ආචාර උපාධිය හදාරපු කෙනෙක්ද සන්තෝෂයට පත් වෙනවා මේ පාර්ලිමේන්තුවේ වැඩි වැඩියෙන් නියෝජිත උපාධිධාරීන් බිහි වේ යුතුයි. ඒක ගැන වාද විවාදයක් නැහැ ඔබතුමාට සුබ පතනවා.
හරි.
නමුත් තිබුණ ප්‍රශ්නේ මේ පොත අදාළ කර ගැනීම වැරදි කියන එක වගේ.
ඔව් ඒ පොත අදාළ මේක අදාළයක් නැහැ. මේක අදාළ වෙන්නේ අපිට පාර්ලිමේන්තුවට හා රටට සහ බදු විෂය පිළිබඳ ආධාරණ විද්‍යාර්ථයන්ට. මම මේ පොතේ පෙරවදනේ ලියලා තියෙනවා. සභාපතිතුමනි මේ ඉදිරිපත් කරලා තියෙන පනත් කෙටුම්පතට පෙර ලංකාවේ බදු අය කිරීම කරනු ලැබුවේ 2006 අංක 13 දරන දේශීය ආදායම් පනත යටතේ. ඒ දේශීය ආදායම් පනත විශාල කෘතියක්. ඒ විශාල කෘතිය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කළ අලෙවි කරන මිල රුපියල් 1000ක්. රුපියල් 1000ක්. 10යි 1000යි මිල. දැන් ඒ පනත සම්පූර්ණයෙන් නැති වෙලා ඒ වෙනුවට අලුත් පනතක් එනවා. අලුත් පනතක් එනකොට මේ රටේ සියලුම අංශවල පාවිච්චි වෙන්නේ අද මේ පාර්ලිමේන්තුවෙන් සම්මත වෙන පනත. කිසිවකුත් දන්නේ නැහැ ඊට පෙර පනතේ මොනවද තිබුණ දේ කියලා. ඒ තිබුණ සියලු දේ අපිට වැදගත් නැහැ. ඒ පනතේ එක්තරා පරිච්ඡේදයක් තිබුණා, තුන්වෙනි පරිච්ඡේදේ. තුන්වෙනි පරිච්ඡේදය තමයි බදු සහන පිළිබඳ සඳහන් කරපු පරිච්ඡේදේ. ඒ බදු සහන පිළිබඳ සඳහන් කරපු පරිච්ඡේදේ පිටු 44ක් පුරාවටම මේ රටේ කෘෂි කර්මාන්තයට, කර්මාන්තවලට, ඊළඟට මේ ව්‍යවසායකයන්ට, අපනයනකරුවන්ට, විදේශ විනිමය උපයන්නන්ට, කලාකරුවන්ට, වෘත්තිකයන්ට, සේවා නියුක්තිකයන්ට, විවිධ පාර්ශ්වවල වලට රාජ්‍ය මූල්‍ය අනුග්‍රහයන් හා බදු සානු බලයන්, බදු සහන විශාල ප්‍රමාණයක් එහි අන්තර්ගත කරලා තියෙනවා. ඒ පිටු 44 තිබුණ ටික අදින් පස්සේ අපේ රටේ ඉතිහාසයේ කොටසක් විතරයි කවුරුවත් දන්නේ. ඒ නිසා තමයි ඒ සියල්ල මම මේ පොතට ඇතුළත් කරනු ලැබුවේ. ඕනෑම කෙනෙකුට කටවචනයෙන් කියන්නේ නැතුව අහවල් දවසේ මැණික් කර්මාන්තයට මොනවද දීලා තිබුණ සහනේ, සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට මොනවද දීලා තිබුණ සහනේ, සිනමාවට දීලා තිබුණ සහනේ මොකද්ද, ඒ එහෙම නැත්නම් නාට්‍යකරණයට, ගන්ධකරණයට දීලා තිබුණ සහනේ මොකද්ද, සේවක අර්ථසාධ කරමුදලට දීලා තිබුණ සහනේ මොකද්ද කියලා විවිධ කටකතා කියන්නේ නැතුව නිශ්චිත වශයෙන්ම තිබුණ දේ කුමක්ද කියන එක ඉතා පැහැදිලිව ඉතිහාසයේ ඕනේ දවසක තර්ක කරන්න මම මේකේ හදලා තියෙනවා. ඒ සඳහා තමයි මේ කෘතිය කරලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ පිටු 44 ඉවත් වෙච්චාම අපි මංගල සමරවීර මුදල් අමාත්‍යතුමත්, අපේ රාජ්‍ය මුදල් අමාත්‍යතුමා සමගත් මුදල් අමාත්‍යාංශයට ගිහිල්ලා සාකච්ඡා කරලා කිව්වා මේ සියලුම සහන ඉවත් කළාම මේ අලුත් පනත යටතේ සභාපතිතුමනි පනතේ විශේෂයෙන් නිශ්චිත වශයෙන් කියලා නැත්තම් කිසිම සහනයක් කුමන නීතියක කොයි ආකාරයකට සහන තිබුණත් ඒක ලැබෙන්නේ නැහැ. මම කියවන්න කැමති මේ පනතේ 9 වෙනි වගන්තිය 2017 නව දේශීය ආදායම් පනත් කෙටුම්පතේ 9 වෙනි වගන්තියේ 2 වෙනි උපවගන්තිය මං කියවනවා. යම් නීතියක පටහැනිව කුමක් සඳහන් වුවද මේ පනත මගින් විධිවිධාන සලස්වා ඇති පරිදි හැර යම් තැනැත්තෙක් හෝ යම් මුදල් ප්‍රමාණයක් මේ පනත මගින් පනවනු ලබන බද්දෙන් නිදහස් කිරීමට විධිවිධාන සලස්වනු නොලැබිය යුතු අතර මේ පනත අදාළ වීම කෙරෙහි බලපාන හෝ මේ පනත අදාළ වීම කෙරෙහි බලපෑම අරමුණු කොටගත් යම් ගිවිසුමකට ඇතුළත් නොවිය යුතුය. මම මේ බදු දඩයෙන් පොතේ 60 වෙනි පිටුවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මේ අලුත් පනතේ 9 වෙනි වගන්තියේ කියනවා කවර නීතියක කුමන කරුණක් පටහැනිව සඳහන් වුණත් සහනයක් නම් ලැබෙන්නේ නැහැ නිශ්චිත වශයෙන් මේකේ කියලා නැත්තම්. එතකොට මේකේ මොකුත් දැන් උදාහරණයක් ලෙස BOI එකේ මේ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ගිවිසුමක් තියෙනවා. එහෙම නැත්නම් තමුන්නාන්සේලා අලුතෙන් ගිවිසුමක් ඇති කරගන්නවා පෝට් සිටියකට. එහෙම නැත්නම් වෙනත් ව්‍යාපෘතියකට දේශීය හෝ විදේශීය බදු සහනයක් ලබා දෙනවා කියලා ගිවිසුමක් ඇති කරගන්නවා. ගිවිසුම අත්සන් කළාම හරි. නමුත් නීතිය වශයෙන් බදු නීතිය ඉස්සරහට ගියහම කවර නීතියක මෙයට පටහැනිව කුමක් සඳහන් වුණත් ඒ බදු නිදහස ලැබෙන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා තමයි අපි උත්සාහ කළේ මේ සංශෝධන ඉදිරිපත් කළා මේකට මේ නිදහස් ටික පනතට ඇතුල් කරන්න. මොනවද නිදහස්? දැන් සේවක අර්ථසාධක අරමුදල අපේ රටේ තියෙන විශාලම අරමුදල. සේවය සේවක දෙපාර්ශ්වයම දායක වෙන දහඩියේ උරුමය තමයි සේවක අර්ථසාධක අරමුදල. එතකොට මේ සේවක අර්ථසාධක අරමුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තමයි පරිපාලනය කරන්නේ. එය රජයේ සුරකුම්පත්වල ආයෝජනය කරනවා. ඒ තුලින් ලැබෙන ලාභයෙන් 10%ක සාධාරණ ප්‍රතිශතයක් ගන්නවා. 10ක් රජයේ බදු වශයෙන් ගන්නවා. 90ක් සේවකයන්ට ප්‍රතිලාභ වශයෙන් ලැබෙනවා. ඒ තියෙන එක 14% දක්වා වැඩි වෙලා 4ක් වැඩිපුර මංකොල්ල කනවා. ඉතින් අපි කිව්වේ ඒක කරන්න එපා. මොකද ප්‍රමාණවත් මුදලක් මෙයින් ගන්නවා, සාධාරණ මුදලක්. සේවකයාට ලැබෙන්න තියෙන මුදල දැන් මේ අර මුදල සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් වුණානේ අපේ රටේ. ලංකා ඉතිහාසයේ වෙච්ච විශාලතම මුදල් මංකොල්ලේ වෙච්ච මහා දවල් මහා බැංකුවේ ඇති වෙච්ච මහා මුදල් මංකොල්ලේදී අර්ථසාධක අර මුදලත් මංකොල්ල කෑවා. මම නෙමෙයි, ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා මෙහෙම සඳහන් කරනවා. එතුමා තමයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා මහා බැංකුවේ මහා මංකොල්ලේ සිද්ධ වෙච්ච අවස්ථාවේදී ත්‍රිපුද්ගල කමිටුව දාපු අවස්ථාවේදී උපදේශක ලෙස දැම්මේ මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා. එතුමා කොමිසම ඉදිරියට ගිහිල්ලා කියනවා මහා බැංකුවටත් රටරත් කළ අපරාධයට අර්ජුන පත් කළ පාලකයන් වගේ කිව යුතුයි. බැඳුම් කර මගටියෙන් රටටත් ආර්ථිකයට සිදුව පාඩුව පිරිමැසිය නොහැකි. අර්ජුන මහේන්ද්‍රගේ බෑනාගේ සමාගමෙන් වැඩි පොලියට ගත්තේ අඩු පොලියට ගත හැකිව තිබියදී රටට සිදුව බරපතල පාඩුවට වගකිවේ යුත්තන්ගෙන් අයකරගත යුතුයි. අර්ථසාධකයේ රුපියල් කෝටි 100කුත් බැඳුම් කර මගදියෙන් ෂය වෙලා මහා බැංකු අධිපතිකමට පත් කළ යුත්තේ හෙංචයියන් නොවේ, සුදුසුම පුද්ගලයන් පමණයි. මං සභාගත කරනවා මේ වාර්තාව. ඒ අර්ථසාත්‍රඥයෙක් වෙන රටේ පොදුවේ පිළිගන්න ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති අගමැතිතුමා පත් කරපු කමිටුවේ උපදේශකයෙක් ලෙස කටයුතු කරන්නට කියපු විජේවර්ධන මහතා පැහැදිලිව කියනවා අර්ථසාධකයටත් ගැහුවය කෝටි 100කට කියලා. අපි නෙමේ කියන්නේ, ඒ විෂය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් තියෙන විද්වතෙක්. එතකොට එහෙම කරලා තියෙන එකෙන් තව 4ක් ගන්න එපාය කියන ඉල්ලීම තමයි අපි කියන්නේ. 10% සාධාරණ මුදලක්, ඒ 10% ගන්න. 2, අර්ථසාධක අරමුදලේ සේවා නියුක්තියගේ කොටස, සේවා යෝජකයාගේ කොටස, පොලිය කියන තුනේ එකතුවෙන් තමයි සේවකයා විශ්‍රාම යන දවසට ලැබෙන ප්‍රතිලාභය තීරණය වෙන්නේ. ඒ ප්‍රතිලාභය තමයි පුද්ගලිකාංශයේ වැඩ කරන කෙනෙක්ගේ එකම බලාපොරොත්තුව. තමන්ගේ දුවා දරුවන් දීඝතලක දෙන්න, ගත් ණය වලින් නිදහස් වෙන්න, අනාගතයට ජීවනෝපාය සලස ගන්න යම්කිසි ආයෝජනයක් කරන්න, මේ සියල්ලට තියෙන්නේ මුදල. මහත් බලාපොරොත්තු ඇතුව ගන්න මේ මුදල ගන්න අවස්ථාවේදී 2011 සිට හිටපු මුදල්ලා මහත්මේ මහින්ද රාජපක්ෂ මහතා සියල්ල බද්දෙන් නිදහස් කරලා තිබුණා. ඒ එයින් සේවා යෝජකයන්ගේ කොටසට බදු අය කරනවා. අපි කිව්වා ඒක ඔබතුමාලත් පිළිගත්තා. සේවකයාට ආපසු ලැබෙනකොට ඔබතුමාලා එදා අපිට එකඟ වුණා සංශෝධනයක් ගේනවා කියලා. ලැබෙන ප්‍රතිලාභය බද්දෙන් නිදහස් කරනවා කියලා. ඒ බද්දෙන් නිදහස් කළ යුතුම වෙනවා. ඒ සාහනේ සේවකයන්ට ලැබෙන්න ඕනේ. ඊළඟට දෙවනුව එවැනි ප්‍රශ්නයක් තමයි පුණ්‍යායතන. පුණ්‍යායතන කියන්නේ පන්සල්, පල්ලි, කෝවිල්, දේවාල යනාදී සියල්ල. ඒවායේ ඉතිරි කිරීම වලට බැංකු ගිණුමක් පන්සලේ දායක සභාවේ නැත්නම් පල්ලියේ දායක සභාවේ ඉතිරි කිරීමේ ගිණුම් වලට අය කරන මුදල වැඩි වෙන එක වෙනම කතාවක්. ඒක ගිණුම් වලට අය වෙනවා. ඊට අතිරේකව පසුගිය පනතේ මම මේ පොතේ පැහැදිලිව මුද්‍රණය කරලා තියෙනවා. 1815 මාර්තු 2 පෙර රාජකීය ප්‍රධානයන් මගින් ලබා දීලා තියෙන දේපොළවත්කම් වලින් ලබන ආදායම් බද්දෙන් නිදහස් කරලා තිබුණා. ඒක අපි නෙමේ, සුද්දගේ කාලේ ඉඳන් මේ රටේ ඓතිහාසික උරුමයක්. අපේ රටේ ඉතිහාසයේ මේ ඉතිහාසයට බදු ගහන්නේ නැහනේ. මොකද මේ රටේ අවුරුදු 2500කටත් වඩා පැරණි ඉතිහාසයේ රාජකීය ප්‍රධාන මගින් බ්‍රිතාන්‍යයට යටත් වෙන්න කලින් ඒ ආගමික වතාවත් කරන්න, එහෙම නැත්නම් වේර විහාර නඩත්තු කරන්න, ඒවායින් වෙනත් පොදු පරමාර්ථ ඉෂ්ට කරන්න රජවරු නැත්නම් වගකිවයුත්තම් විසින් ප්‍රධානය කරලා තියෙන දෙයින් ලබන ආදායමට බදු ගහනක බ්‍රතාන්‍ය අධිරාජ්‍යවාද යුගයේ තිබුණෙත් නෑ. එනිසා එක නිදහස් කරන්න කියලා අපි කිව්වා. ඔව්.
පුණ්‍ය ආයතනවලට ලැබෙන පරිත්‍යාග පෙරහැල පැවැත්වීම පඬුරු පින් කැටේට දාන මුදල් කිසිම ආකාරයකින් බදු ගහන්නේ නැහැ. ඒ වගේම රාජකීය නියෝග අනුව දුන්න බදු නිදහස ඒ ආකාරයෙන්ම දැන් පවතින ආකාරයෙන්ම අනාගතයේදීත් අපි අලුත් සංශෝධනවල ඇතුළු කරලා තියෙනවා ඒ විදියටම පවත්වාගෙන යනවා කියන එක කියන්න අවශ්‍යයි.
හරි, සංශෝධනය ඒ සඳහා ඔබතුමාලා ගේනවා. අද ඒ සඳහා සංශෝධනයක් ඔබතුමාලා ගේනවා. දැනට තියෙනවා. හරි. එතකොට ඒක තමයි අපි දෙවනුවට ඉදිරිපත් කරපු ප්‍රශ්නය. මේ පුණ්‍ය ආයතනවල මේ තැන්පත් පොලිය සඳහාත් වැඩි වෙනවා. ඊළඟට දෙවෙනි කරුණ තමයි දැන් ආදායම් බදු කිව්වම සමහර අය කියනවා මේක ලක්ෂයකට වඩා වැඩි නම් විතරයි බද්දට යටත් වෙන්නේ කියලා. දැන් පස්වෙනි උපලේඛනේ මාසකට 50,000ට වැඩි නම් ලක්ෂ 6ට වඩා වැඩි නම් 104ක බද්දට යටත් වෙනවා පස්වෙනි උපලේඛනේ අලුත් පනත් කෙටුම්පති. දැන් එවිට එහෙම ආදායම් බදු වලට යටත් වෙන්නේ නැති අය අපේ රටේ බොහෝ දෙනෙක්ට ඉතිරි කිරීමේ හෝ ස්ථාවර තැන්පත් ගිණුමක් තියෙනවා. ඒ ස්ථාවර තැන්පත් ගිණුම ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ නොවන අයටත් තියෙනවා. බොහෝ අය මේ ස්ථාවර තැන්පත් ගිණුමක තැන්පත් කරන්නේ අවදානමට අකමැති. ඒත් ස්ථාවරව පොලිය ආදායමක් ලබාගෙන එයින් ජීවනෝපාය සලසගන්න ජීවිතයේ එදිනෙදා අවශ්‍ය කටයුතු කර ගැනීම සඳහා විශේෂයෙන් ලෙඩුන් තමුන්ගේ වත්කමක් අලෙවි කරලා පාරම්පරික උරුම වෙච්ච ගෙයක් දොරක් අලෙවි කළා. ඒ මුණු මුදලම ස්ථාවර තැන්පත් ගිණුමක දාලා ඒ පොලිය ආදායම් මාසිකව ගණන් බලාගෙන ඒ මාසේ පොලිය ආදායමෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ සඳහා මෙතෙක් අය කළේ 100%ක පොලි රැඳවුම් බද්දක්. ඒක ආදායම් බද්ද කියලා කියන්නේ නැහැ. එතකොට ආදායම් බදු කතාවට ඒක වැටෙන්නේ නැහැ. ආදායම් බදු නොගෙවන අයගෙනුත් ගෙවන අයගෙනුත් ඕන කෙනෙක්ගේ පොතේ මුදල් දාලා තියෙනවා නම් සල්ලි තැන්පත් කරලා තියෙනවා නම් ඉතිරි කිරීමේ ගිණුමක් තියෙනවා නම් ස්ථාවර තැන්පත් ගිණුමක් තියෙනවා නම් පොලියෙන් 2%ක් අය කළා. ඒක 100%කින් වැඩි වෙනවා මේ පනතේ. 100%කින් වැඩි වෙලා 2%ම අය කරපු එක 5% දක්වා වැඩි වෙනවා. ඉතින් මේක අසාධාරණයි. මොකද හේතුව වෙනත් ව්‍යාපාරයකට කොටස් වෙලද පොලට යන්න බැරි, ව්‍යවසායකයක් කරන්න බැරි, අවදානමට කැමති නැති, එහෙත් ස්ථාවරව යම් කිසි ආදායමක් ලබන්න කැමති මිනිස්සුන්ගේ අහිංසක ආදායම් මාර්ගය පොලිය ආදායම. බෙහෙත් ටික ගන්න, ලෙඩක් දුකක් වෙච්චාම තමන්ගේ දරුමල්ලන්ට කරදරයක් නොවෙන්න ජීවත් වෙන්න ඒ පොලිය ආදායම ලබා ගන්න. ඒ නිසා 2%මාර කියන්නේ විශාල මුදලක් රඳවගෙන බැංකුවෙන්ම කපාගෙන තමයි ඉතුරු ටික දෙන්නේ. ඒ නිසා බැංකු ගිණුමේ තැන්පත් කරපු කෙනා දන්නේ නැහැ මේ තමුන්ගෙන් 2%මාරක් කැපෙනවා කියලා. දැන් තව ටික දවසකින් තමයි දැනෙන්නේ 2%මාර වෙනුවට 5%ක් කැපෙනවා කියලා. එතකොට එයාට ලැබෙන්නේ 95%යි. ඉතින් ඒ නිසා අපි කියන්නේ ඒක කරන්න එපා. සීමාවක් නෑ. ඉස්සෙල්ල තිබුණා සීමාවක්. දැන් පසුගිය රජ කාලේ තිබුණ එක අවස්ථාවක් මාසකට රුපියල් 5,000යි. මේ අවුරුද්දකට 60,000ක් යනකම් කිසිම බද්දක් නෑ කියලා. දැන් එහෙම මුකුත් නෑ. ඒක ඔක්කොම අයින් වෙලා කීය තිබුණත් 100%ක් අඩු කරන් ඉතුරු ටික පොලිය දෙන්නේ. 105%ක් අඩු කරන් ඉතුරු ටික පොලිය දෙන්නේ. ඒ නිසා 2%මාරේ තියන්නේ එකඟ වෙන්න කියලා අපි ඔබතුමාලට යෝජනා කරනවා. ඔව්, සීමාවක් අඩුම තරම එහෙම සීමාවක් දෙනව නම් ඒකේ සාධාරණයක් තියෙනවා. අසරණ මිනිස්සුයන් මාසකට රුපියල් 5,000ක පොලිය ආදායම මේ අවුරුද්දකට 60,000ක් වෙනකන් ඉවත් අඩු ගානේ ඒ පැත්තෙන් බැරි නම් මේ පැත්තෙන් හරි සාහනයක් දෙනවා නම් මේ දුප්පත් අයට කරන්න පුළුවන්. මේ දුප්පතුන්ට බදු පැනවෙන්නේ නැති වෙනවා. දැන් ඔබතුමා මුදල් ඇමතුමත් එක්ක සාකච්ඡා කළා තව වෙලා තියෙනවනේ. අඩු ගානේ මේ ප්‍රමාණය 2,5%ට ගේන්නම තමුණාසෙලා කැමති නැත්තම් මේ අර ඉස්සෙල්ල කලින් දීලා තිබුණ ආකාරයට මාසකට 5,000ක් පොඩි ආදායම 5,000 නිදහස් කරන්න අවුරුද්දකට 60,000යි. ඇයි දැන් තමුණාසෙලා කියනවනේ ලක්ෂයකට වැඩි නම් විතරයි බද්දට යටත් වෙන්නේ කියලා. ඉතින් ලක්ෂේ කතා නැහැනේ මේකේ. ලක්ෂේ කතා නැහැ. ඒ නිසා ඒක අලෙවි කරන්න කියන කතාවක්. ඇත්ත කතාව ලක්ෂයකට අඩු වුණත් බැංකු ගිණුමේ තැන්පත් කරලා තියෙනවා නම් ඒකට මේ පොලියට බදු ගෙවන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි වෙන ආදායම් කිසිවක් නැතක් ගෙවන්න වෙනවා. මේ පොලිය මත රැඳවුම් බද්ද. ඒක නිසා අපි ඒක ඉතාම අසාධාරණයි කියලා අපි හිතන්නේ. බදු අය කිරීමේ ගරු ඇමතුමා මූලධර්ම ඔබතුමා දන්නවා. සාධාරණ භවයේ මූලධර්මයේ, සරල භවයේ මූලධර්මයේ, නිශ්චිත භවයේ මූලධර්මයේ, සානුබල මූලධර්මයේ යනාදී මූලධර්ම තියෙනවා. එතකොට මේ මූලධර්මවල මානුෂික මුහුණුවරක් ඇතුව බදු අය කරන්න ඕනේ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ තැන්පත් මතය කරන පොලිය පිළිබඳ සානුකම්පිකව කටයුතු කරන්න කියලා. ඊළඟට මේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි සහනාධාර බද්දට යටත් වෙන්නේ. සහනාධාර ඔව් දැන් සහනාධාරයක් කියන්නේ අපි දෙන්නේ, ආණ්ඩුව දෙන්නේ. ආණ්ඩුව විසින් තේ නැවත වගා කිරීමේ සහනාධාරය, රබ නැවත වගා කිරීමේ සහනාධාරය, පොල් නැවත වගා කිරීමේ සහනාධාරය, සහනාධාර බද්දෙන් නිදහස් කරලා තියෙනවා. දැන් සහනාධාර බද්දෙන් නිදහස් කරනවා කියලා මේ පණතේ කොහෙවත් නැහැ. එතකොට සහනාධාරය ලැබෙන මුදලටත් බදු ගෙවන්න වෙනවා. සහනාධාරවලටත් බදු ගහපු එකම ආණ්ඩුව බවට අලුත් වාර්තාවක් තමුන්නාන්සේලා මේ පණතෙන් තියෙනවා. සහනාධාර ආණ්ඩුව දෙන එකට ආණ්ඩුවම බදු ගන්න ඕනේ නැහෙනි. ආණ්ඩුවමයි දෙන්නේ. ආණ්ඩුව මේකෙන් දීලා අපව ගන්නවා. ඉතින් ඒකේ තේරුමක් තියෙන ක්‍රියාවක් නෙමෙයිනි. ඒ නිසා ඒ සහනාධාරයේ දෙන ටික සහනාධාරයේ දෙන්නේ නැගිටින්නේ ව්‍යාපාරයට, මේ වෘත්තියට, කෘෂිකර්මයට. ඒ දෙන ටිකෙනුත් කොටසක් අඩු කරගත්තාම පෝර සහනාධාරය කියලා දීලා, පෝර සහනාධාරයෙන් ගානක් ආපහු ආණ්ඩුව ගත්තොත්, තේනවත වගා කරන්න කියලා ඒකින් ආණ්ඩුව ගානක් ගත්තොත්, ඒ මුදල අර නිශ්චිත අරමුණ සඳහා එලෙසින් යෙදවෙන්නේ නැහැ. ඒ නිසා සහනාධාර බද්දට යටත් කිරීම පිළිබඳව තමුන්නාන්සේලා මේ නැවත සිතා බැලිය යුතු වෙනවා. අපේ සංශෝධනය පිළිගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඊළඟට සේවා නියුක්තිකයන්, රැකියාවක් කරන අය අපේ රටේ සාපේක්ෂව ඉතා මේ තමුන්නාසල මේ බදු පනත ගේන්නේ ඇමරිකාව, එංගලන්තේ, ස්විස්ලන්තේ, ස්වීඩනය වැනි රටක් හිතාගෙන තමයි ලංකාවට මේ බදු පනත හදලා තියෙන්නේ. මොකද තමුන්නාසල කියනවා මේ බදු පනතෙන් 40% වක්‍ර බදු පනවනවා. 40%කට අපි දරපතීන්ට බදු ගහලා ගන්නවා. භාණ්ඩා සේවා බදු 60%ට අඩු කරනවා කියලා. මේක සිහින ලෝකයේ සිහින සරුංගලයක් තමයි මේ අරින්නේ. මොකද ආදායම් බදු වලින් අපි වර්ෂයකට ලබන ආදායම ගරු ඇමැත්තුමනි බිලියන 335යි. බිලියන 335 කියන්නේ 18%යි. මුළු බදු ආදායමෙන් 18%යි මේ 335. එතකොට 40 වෙන්න නම් මේක බිලියන 700ක් වෙන්න ඕනේ බදු වලින් ගන්න ආදායම. මේ ඍජු බදු වලින් 700ක් ගන්න ටැක්ස් බේස් එකක්, බදු පදනමක් කහගෙන්ද ගන්න. එහෙනම් අර සුද්දගේ කාලේ වගේ ඇඟ බද්ද, බලු බද්ද, තන බද්ද, ඒ වගේ බදු ටිකක් දැම්මොත් නම් මේ කියන ක්‍රමයට ඍජුව ගත හැකි එක තියෙන එක්කෙනාගෙන් අය කරන එකයි තියෙන්නේ අර වගේ හිතෙන ගාන. එහෙම නැත්තම් මේක කතන්දරයකට අපිත් කැමති ඍජු බදු ප්‍රතිශතය වැඩි වෙලා වක්‍ර බදු අඩු වෙන එක. ඒක හොඳයි. නමුත් මේකෙන් එහෙම කරන්න බෑ. එහෙම පදනමක් නැහැ. ලංකාවේ කර්මාන්ත වැටිලා, මේ ව්‍යාපාර වැටිලා, කොන්ත්‍රාත් වැටිලා, මේ සියල්ල වැටිලා තියෙන වෙලාවක මේක 40% වැඩි කරනවා කියන්නේ කොයි විදියටද වැඩි කරන්නේ කියන එක මේකෙන් පැහැදිලි වෙන්නේ. ඒක නිසා ඒක සීහිනයක්. මම ඉතා පැහැදිලිව අද දවසේ කියනවා කවදාක්වත් මේ තියෙන තත්ත්වය තුළ අපේ රට අඩු ආදායම් ලැබපු රට මෑත ඉතිහාසයේ තුලදී තමයි පහළ මැදි ආදායම් ලබන රටක් උනේ. ඉහළ මැදි ආදායම් ලබන කොරියාව වගේ රටවල සහ ඊටත් වඩා සංවර්ධිත රටවල නම් මේක ප්‍රායෝගික සත්‍යයක්. එතකොට 40-60 බදු ගන්නවා ඒ සංවර්ධිත රටවල ඍජු බදු. ඒක අපිට ආදේශ කරන්න බෑ. අපි පහළ මැදි ආදායම් ලබන දුප්පත්කමෙන් යන්තම් ගොඩ ගිය රටක්. ඒ නිසා මේ දුප්පතුන් මත දැන් සේවා නියුක්තිකයන් මත 116යි බදු පැනෙව්වේ. මොකද අපේ වැටුප් මට්ටම් ඒ වගේ පහළ තලයක තියෙන්නේ. ඒ 116 උපරිමේ 124 දක්වා වැඩි වෙනවා. දැන් මේ රටේ වැඩ කරන ජනතාව, රක්ෂාවල නියුතු අය, තමන්ගේ මහන්සියෙන් කරන අය අර මූලික සීමාව පැන්නට පස්සේ ඉස්සෙල්ල වැඩිම යටත් වෙන්න පුළුවන් 116. ඒක දැන් 124 දක්වා වැඩි වෙනවා. ඒක ලංකාවේ වෘත්තිකයන්ට සේවා නියුක්තිකයන්ට අසාධාරණයක් කියලා අපි සලකන හතර විශේෂයෙන් වෘත්තිකයෝ. වෘත්තිකයෝ කිව්වහම විශේෂඥ වෘත්තිකයෝ, වෛද්‍ය විශේෂඥයෝ, ඉංජිනේරුවරු, ගණකාධිකාරීවරු, ගෘහ නිර්මාණ ශිල්පීන් වෙනත් රටවලට ගිහිල්ලා වෘත්තීය සේවාවක් සපයනවා. ඒක අපේ රටට ආඩම්බරයක්, අභිමානයක් වගේම විදේශ විනිමය ඉපයුම් මාර්ගයක්. දැන් උදාහරණයක් ලෙස මෝල්ඩිව්ස් වල ගිහිල්ලා සංචාරක හෝටලයක සැලැස්ම අඳිනවා. ඇඳලා ඒ මනුස්සය හැමදාම එක කරන්නේ ඉඳ හිට අවස්ථාවක් හෝ දෙකක් මුළු ජීවිතයට ලැබෙයි. ඒ බැංකුව හරහා ගේනවා ඒ විදේශ විනිමය ටික. ඒ ගේන විදේශ විනිමයට මේක බද්ධ ගහනවා. ඉතින් එතකොට හොඳයි මේක එහෙ තියාගෙන මේක ගේන්නෙම නැතුව ඉන්න එක. අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ විදේශ විනිමය ප්‍රශ්නේ. දැන් වෛද්‍යවරයෙක් ගිහිල්ලා වෙන රටක ශෛලකර්මයක් කරන්න උදව් වෙලා හෝ ශෛලකර්මය කළා ඩොලර් ටිකක් අරන් එනවා. ඒ මනුස්සයා කරන්නේ කොයිතරම් ලොකු දෙයක්ද? අපේ මැද පෙරදිග ඇතුළු අනිත් රටවල ගිහිල්ලා ශ්‍රමය වගුරෝන අය අවුරුදු ගාණක් කරන එක එක පොඩි දෙයකින් කරන් එනවා එයාගේ විශේෂඥතාවය නිසා. ඒ අය මේ සල්ලි නොගෙනාවොත් කිසි කරදරයක් නැතුව වෙන රටක නීත්‍යානුකූලව උපත වූ මුදල් ඒ රටේ බැංකු ගිණුමක දාලා හිට හැකිනේ කරදරයක් නැතුව. මොකද මේ ගේන්නේ? මේ ගේන්න නම් පෙළඹවීමක් තියෙන්න ඕනේ. ඒක නිසා කරුණා කරලා කල්පනා කරන්න මේ මහපොළොවේ යථාර්ථයත් එක්ක, අපේ රටේ මහපොළොවත් එක්ක. මේකේ අනිත් පැත්ත තියෙනවා. අනිත් පැත්ත තියෙනවා දැන් එක්ක ගිවිසුම එහෙම අස්සම් කළා විදේශිකයෙක් ලංකාවේ ඇවිල්ලා මොනවා හරි කළා සල්ලි අරන් යනවා නම් ඒ යෝධයා නිදහස් වෙනවා. ඒක තමයි අපි කිව්වේ මේක ස්වදේශිකයන් වනසන, විදේශිකයන් සනසන පනතක් තමයි මේ කෙටුම්පත් කරලා තියෙන්නේ. අපේ මිනිස්සුන්ගේ තියෙන එකට බදු අය කරනවා, ගේන්න එපා කියනවා. අපෙන් අරන් යන එකට වැඩිපුර අරන් යන්න කියලා දෙනවා. එහෙම බදු නීති හදන රටක් තියෙනවා. ඒ නිසා මේක අපි හදපු එකක් නෙමෙයි. ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. ඒ නිසා වෘත්තිකයන් මේ රටට මුදල් ගේන අයට එහෙම කරන්න එපා. ඊළඟට මැණික්කා ස්වර්ණාභරණ කර්මාන්තේ. ඉතා පැහැදිලි ලෙස දීර්ඝ කාලයක් දැන් ඊයම් බතූතගේ කාලේ ඉඳන් මේ ලංකාවේ විදේශ වෙළඳාම ඇතිවෙච්ච කාලේ ඉඳන් ප්‍රධානම අපනයන ද්‍රව්‍ය තමයි මැණික්.
ගරු මන්තුමා තව විනාඩි දෙකක් තිබෙනවද මට?
විනාඩි හයක් සිසිර ජයකොඩි මන්ත්‍රීතුමාගේ ඉතුරු වෙලා තියෙනවා. ඒක මට ගන්න කියලා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ගරු සභාපතිතුමනි මැණික් කර්මාන්තේ දැන් අපේ ඉතාම පහසුවෙන් ඒ ආදායම ගේන්න ඇතුව තියන්න පුළුවන් බැනි. ඒ නතර කිරීම සඳහා තමයි ලංකාව ඉතිහාසයේ පුරාම දන්නවා මැණික් අරන් යනවා. ඒ මැණික් අලවියෙන් ලැබෙන ආදායම එන්නේ සමහර විට ලෝකේ විශාලතම මැණික මේ හම්බ වෙලා තියෙනවා විකිණෙන්නේ වෙන රටක. කොහෙද කියලා දන්නේ ඒ අති දැවැන්ත විදේශ විනිමය අපිට නැති වෙන්නේ. ඒ නිසා තමයි ඒ වගේ හරියට ගණනය කරන්න බැරි ඒවාට බදු සහන දීලා ඒව ගේන්න. ගෙනාවට පස්සේ ඒකට බදු ගෙවන්න වෙන්නේ අරගෙන එන්න බැංකුවක් කරා. ඔව්, ඒ මැණික් කර්මාන්තයේ ස්වර්ණාභරණ කර්මාන්තයේ අලුතෙන් අපිට නැගිටවන්න පුළුවන් කර්මාන්ත. මේ කර්මාන්ත මරන්න එපා. මොකද දැනට මේ ප්‍රතිපත්ති යටතේ ගරු සභාපතිතුමනි ඔබතුමත් ගම්මක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ලෙස දන්නවා. වක්කඩ කැඩුවා ලෙස භාණ්ඩ ගෙන්නන ප්‍රතිපත්ති යටතේ ලංකාවේ සුරුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියල්ල මැරිලා ඉවරයි. පාවා නදන්නේ, ඉදල් හදන්නේ, කොව් හදන්නේ. වාද්දුව පැත්තේ එහෙම තිබුණා කොව් ඉදල් කර්මාන්තය. ඔක්කොම ප්ලාස්ටික් ඉදලක් ප්ලාස්ටික් කොස්සක් තමයි.
ගරු නියෝජ්‍යමත්තුමා
ගෙවල් වල තියෙන්නේ.
එමෙතුමා, ඔව් එමෙතුමා, මේ ස්වර්ණාභරණ හා මැණික් කර්මාන්තේ වෙනසක් නැහැ. එතන ඒ විතෝලින් ටැක්ස් එක රඳවා ගැනීමේ ඒ බද්ධ 2.5ට ඒ ලෙසම පවත්වාගෙන යනවා. ඒකත් අද තියෙන සංශෝධනවල තියෙනවා.
හරි, අද ගේන සංශෝධනවල තියෙනවා. දැන් ඔබතුමාලා අපේ සංශෝධන පිළි අරන්ද ගේන්නේ අපේ සංශෝධන වෙනුවට ඔබතුමාලා සංශෝධන දෙනවා අපේව පිළිගන්නේ එහෙමද?
නෑ, දැන් සංශෝධන අපිට හුඟාක් පාර්ශ්වයෙන් ලැබී තිබෙනවා. අද උදේත් මන් දැක්කා දිනේෂ් ගුණවර්ධන මහින්දානන්ද අලුත්ගමගේ ඒ අය සංශෝධන කීපයක්ම දීලා තිනවා. ඒ සංශෝධන වලින් වැඩි ප්‍රමාණයක් අපි ඇතුල් කරනවා. සමහර ඒවා අපි ඇතුල් කරලා තියෙනවා, සමහර ඒවා අපි තාම ඒව ගැන පොඩ්ඩක් හොයල බලනවා.
ඔව් දැන් අපි මේ විවාදයේදී වැදගත් වෙන්නේ අපි ගරු ඇමතුමා මේ අරගෙන විරුද්ධවාදීන් වෛරෙන් ප්‍රශ්නය දෙස බලන්නේ නැතුව අපි සාකච්ඡා කළා පාර්ලිමේන්තුවක් තියෙන එකට. ඔබතුමා 1940 ගණන් වල 50 ගණන් වල 60 ගණන් වල හැන්සාඩ් වාර්තා කියවලා බැලුවා නම් ඒ කාලවල ඉතාම වැදගත් ලෙස මේ විෂයානුබද්ධ දේ පිළිබඳ පාර්ලිමේන්තුවට පැවරෙන වගකීම පිළිබඳ මේ වාද විවාද ඇති වෙලා ඒ අනුව අවශ්‍ය සංශෝධන කෙරුණා. ඒ සඳහා ඔබතුමන් අලුත් ආදර්ශයක් දෙයි. පසුගිය කාලේ එහෙම ආදර්ශයක් හිටපු මුදල් ඇමතිවරයාගෙන් බලා ගන්න බැරි වුණා.
ඔව් විනාඩියක් දෙනවද? විනාඩියක් ටග
මම නෑ මගේ වෙලාව නැති වෙනවා.
නෑ ඔබතුමාගේ සංශෝධන ගැන මම
කියන්නේ. ඔව් හරි. පුළුවන් පුළුවන්.
98 ඒක අපි ඒ සංශෝධන ඇතුළත්
කරලා සභානායකතුමා
ඉවත් කරලා තිනවා අනිත් එක
සභානායකතුමා පොඩ්ඩක්
ගරු බුගුලසනාරුණ්ඩ මන්ත්‍රීතුමනි කැබිනට් මණ්ඩලයෙන් මුදල් පනතක කැබිනට් මණ්ඩලයෙන් මේ සංශෝධන අනුමත කරලා නැත්නම් ඉදිරිපත් කරන්න බෑ. ඒක තමයි නීතිය. නෑ එහෙම ගරු සභාපති දැන්
එතුමා ගරු සංවිධායකතුමා විපක්ෂ ගරු විපක්ෂ
කියන්නේ ගරු සභානායකතුමා නෑ නෑ ගරු සභානායකතුමා කියන එක අපි පිළිගන්නවා නම් දැන් කරන්න තියෙන මෙච්චරයි. මේ සභාවේදී දැන් ඉදිරිපත් වෙන සංශෝධන පිළිබඳව ගරු ඇමතුමා එකඟ වෙන සංශෝධන නැවත කැබිනට් මණ්ඩලයට අරන් ගිහිල්ලා ඊළඟ දවසේ ඡන්ද විශ්වවිද්‍යාලය කරන්න වෙන කරන්න දෙයක් නෑ ඒකට. නෑ නෑ ගරු කතර එතුමා කියන තර්කය ඒක නම් ඔබතුමා කියන තර්කය ඔබතුමා කියන තර්කය මේක කැබිනට්
සභානායකතුමා සභානායකතුමා සභානායකතුමා
මේ වෙලාව ඕනේ මට.
හරි මගේ වගකීම ස්ථාවර නියෝගය පෙන්වා දෙන්න.
හරි
ස්ථාවර නියෝග අනුව රටේ ව්‍යවස්ථාව අනුව මුදල් පනතකට කැබිනට් මණ්ඩලයෙන් අනුමත නොකරපු සංශෝධන පාර්ලිමේන්තුවට පිළිගන්න බෑ.
එහෙනම් සම්මුණාසේලා
ගරු කතානායකතුමාගේ අවධානයට යොමු කරමු.
ඔව් හරි ඉතින් ගෑ ගන්න නැතුව ඉන්න එහෙම.
ඔව්
මොකද
අපි දන්නවා
කෑ ගහන්නේ නෑ බා දන්නේ නැත්තේ නෑ
ගරු සංවිධායකතුමාට විපක්ෂ සංවිධායකතුමා
නෑ සභානායකතුමා දැන් මේක මුදල් පනතක් නිසා අයවැය ලේඛනයට සංශෝධන ගේන්න බෑ වගේම මේකට සංශෝධන ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ කාර්ය සභා අවස්ථාවක. හැබැයි අපි ඉදිරිපත් කළා තියෙන සංශෝධන වලට ගරු ඇමතුමා එකඟතාවය පළ කරනවා නම් එකඟ වෙන්නේ නැත්නම් ඉතින් අපි කියලා නිකන් ඉන්න. හැබැයි ඇමතුමා එකඟතාවය පළ කරනවා නම් කළ යුතු වන්නේ සංශෝධන ලැයිස්තුව හදලා ඊළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා 50 සම්මත කරගන්න ඊළඟ දිනේදී. ඒක තමයි වැඩත් යුක්තිසහගත. ඒතකොට මේ සංශෝධන ඇතුළත් කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට යා යුතු නම් ඒක බිඳින්න එපා. ඒ රීතිය කඩන්න එපා. ඒ නිසා එකඟ වෙන සංශෝධන කැබිනට් මණ්ඩලෙ වෙත අරගෙන ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගෙන්න ඒක එකඟතාවය. ඒක ඉවරයි.
අපි මේ ඒ අලුතෙන් අලුත් ක්‍රමවේදයකට සාකච්ඡා කරා. දැන් මේකේ වෙන්නේ ගරු
සභානායකතුමා
හරි මේ මම තබුණාතරට එකක් කියන්නම්.
මොකද්ද?
ආණ්ඩුපක්ෂයයි විපක්ෂයයි එකඟ උඩා කියලා විවස්ථාව උල්ලංඝනය කරන්න බෑ. අනික තේරුම් ගන්න. You can't agree to violate the constitution.
No no.
ඕකනේ තබුණාතරලා කියන්නේ ඒක දෙපැත්තම එක්ක වෙලා විවස්ථාව උල්ලංඝනය කරන්නේ මගේ වෙලාව. අපි ඒක වෙනම කතා කරමු. දැන්
මාසබා වීඩියෝ වල හොඳයි. ඔය වගේ සභානායකවරු
විදියනේ වාඩි වෙන්න ඕ මගේ
සභානායකවරු
නෑ හරි තමුනාසේලා පිළිගන්නේ නැති ඒවට අපිට කරන්න තියෙන්නේ එකයි මේ ආණ්ඩුව ගියහම එන්නේ අපේ ආණ්ඩුවනේ මේ නැති වෙන සියලුම සහනයන් අපේ ආණ්ඩුවක ප්‍රධාන කාර්යය තමයි දේශීය ආදායම් පනත වෙනස් කරලා 2006 තිබුණ සියලුම බදු සහන ටික මේ රටේ ගොවීන්ට කම්කරුවන්ට අනිකුත් වැඩ කරන ජනතාවට අපනයන කරුවන්ට ලබා දීමේ වගකීම අපි ඉෂ්ට කරනවායි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අපි හරි ඒ අවුරුදු 20 රට පාලනය අවුරුදු 20 රට පාලනය කරන කාලේ තමයි අඩු ආදායම් ලබන රට
ඉහළ ගරු සභානායකතුමාගේ තර්කය මතම පදනම් වෙමින් මම මේ මොකද දන්න මේ ප්‍රශ්නේ निराකරණය කරන්න කතා කරලා වැඩකුත් නැහැ. මොකද ගරු සභානායකතුමා කියන තර්කය මත පදනම්වම අපි විසින් ඉදිරිපත් කරන සංශෝධන වලට මහලේකම්තුමා ලිපියක් අපිට දැන් එවලුවා. දැම් බාරදීපු ලිපියනුව කියන්නෙත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව 152 ව්‍යස්ථාව සමඟ කිවීතු පාර්ලිමින්තු ස්ථාවරණිය 133 ප්‍රකාරව කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට අවකාශ නොමැති බව දැනුම් දෙනවා කියලා මේ සංශෝධන. දැන් එතකොට මහලේකම්තුමා මේ සංශෝධන බාර ගන්න බෑ කියලා අපිට දැන් ලිඛිතව දැනුම් දීලා තිබෙනවා ඔබතුමාගේ තර්කය මත. ඒ නිසා තමයි අපි ඉල්ලන්නේ දැන් කරන්න තියෙන එක දෙයයි අපි විසින් ඉදිරිපත් කරන සංශෝධන වලට ගරු අමාත්‍යතුමා එකඟ වෙන සංශෝධන කැබිනට් මණ්ඩලය වෙත අරගෙන ගිහිල්ලා ඊළඟ දවසේ පාර්ලිමේන්තුවේ සම්මත කරුම් පනත. එහෙම නැත්නම් අපි දීර්ඝ වේලාවක් අරගෙන සාකච්ඡා කරලා අපේ අදහස් ඉදිරිපත් කරලා ඒ සංශෝධන වලට එකඟ වෙනුත් කියලා. ඒ සංශෝධන මේ පනත ඇතුළට දාගන්න බැරි නම් මේ විවාදෙන් තේරුම්කුත් නැහැ, මේක අනුමත කිරීමේ තේරුම්කුත් නැහැ.
තිබුණා ඒ සංශෝධන 35න් වැඩි ප්‍රමාණයක්ම අපි කැබිනට් එකටත් ගෙනියලා ඒකෙත් අනුමැතිය ලබාගෙන සංශෝධන දැනටමත් ඉදිරිපත් කරලා තිබෙනවා. ඔබතුමාගේ මේසුවේ තියෙන සංශෝධන වල ඒව ඇතුළත් වෙලා තියෙන එක සස්සඳලා බලන්න පුළුවන්.
දැන් එතුමන්ලා දීලා තියෙන එක නෙමෙයි ඒ කියන්නේ, එතුමන්ලා දීලා තියෙන්නේ අද ඔබතුමා කියන්නේ අපි
නෑ ඔබතුමාගේ, මම ඔබතුමාගේට පිළිතුරු දුන්නේ. ඔව් ඔව් ඔබතුමාත් අපි දැන් විවාහ කරගෙන යනවා, දීලා තියෙන ඒවා එක්ක සස්සඳලා බලනවා.
නෑ ඕක වැඩ කරන්නේ නෑ මයික් එක.
ගරු සභාපතිතුමනි, දැන් මේ මේ 18 වෙනි වගන්තිය අදාළ සංශෝධන, පළවෙනි උපලේඛනය, තුන්වෙනි උපලේඛනය අදාළ සංශෝධන කිසිවක් බාර ගන්න බෑ කියලා. ඒ කියන්නේ දැන් සංශෝධනම් බාර ගන්න බෑ කියලා තමයි, ඒ කියන්නේ සංශෝධන පිළිගන්නවද නැද්ද කියන එක නෙවෙයි, සංශෝධන ඉදිරිපත් කිරීමම බාර ගන්න බෑ කියන එක තමයි. දැන් මහලේකම්තුමා විසින් මම කියන්නේ සභානායකතුමා මතු කරන ප්‍රශ්න මත පදනම්ව සභානායකතුමා විසින් දැනුම් දීලා තිබෙනවා. ඒ නිසා කිසිසේත්ම මේ පනත අද පාර්ලිමේන්තු සම්මත නොකළ යුතුයි අපි කියන්නේ. අඩුම තරමේ මීට පෙර ගරු සභානායකතුමා පිළිගන්නා මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදේශක කාර්ය සභාව තියෙනවා. ඒ උපදේශක කාර්ය සභාවේදී අපි මේ කරුණු කතා කරනවා. ඒ කරුණු කතා කරලා ගරු එමතුමත් ඉන්නවා, ලේකම්තුමත් ඉන්නවා, එකඟතාවයේ මත කැබිනට් එකට අරන් ගිහිල්ලා ඒ සංශෝධන ටික ගේනවා. දැන් එහෙම උපදේශක කාර්ය සභාවකුත් නැහැ, පාර්ලිමේන්තු සංශෝධන ඉදිරිපත් කරාට ඒවා ඇතුළත් කරගන්න අවස්ථාවකුත් නැහැ. ඒ නිසා මේක සාධාරණ නැහැ.
නියෝජ්‍ය එමතුමාට මෙදිතුමා සඳහන් කළා මුලින්ම ඔබතුමාගේ සංශෝධන එතුමා සලකලා බලනවා කියලා. මූල්‍ය 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 පිළිබඳව රයිට් ෆයිනෑන්ෂල් මූල්‍ය පිළිබඳව විතරක් වෙනස් වීම් තිබෙනවා නම් ඒක කැබිනට් මණ්ඩලයට යා යුතුයි. අනිත් සංශෝධන සලකා බලන්න පුළුවන්.
මගේ වෙලාව
ඔබතුමායි වෙලාව ඉවරයි දැන්.
නෑ නෑ
ඔව්
එහෙම
කොහොමදන්නේ. ඔව් කාලය අවසන්.
ඔව් මේ ගරු හරි හරි නීතිය දැන් අපි උදාහරණයක් ගමු. ස්ථාවර නියෝග පෙන්වලා දුන්නේ දැන් ගරු අන්න කුමාර් දිසානායක මන්ත්‍රීතුමා කියන විදිහට මේක පාපස්තර කියන්න බෑ. මේ සම්මත කළා කැබිනට් එකට දාන්න බෑ.
සම්මත කරන්න එපා කියන්නේ.
ඔව් ඒක තමයි අපි සාකච්ඡා කරලා ඉවිල්ල අනිත් දවසේ සම්මත කරන්න කියන්නේ. දැන් ඒකට මුදල් ලැබෙතුමා එකඟයි. මුදල් ලැබෙතුමා සාකච්ඡාවෙන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න ලෑස්ති. ඔව්
තුමා මේ මම ඉල්ලන්නේ මේකයි. දැන් අපි වැඩ අපි හිතන ඇතිවිය යුතු කියන සංශෝධන අපි බාර දීලා තිබෙනවා. හැබැයි මහලේකම්තුමා නිශ්චිත වශයෙන් අපිට දැනුම් දීලා තිබෙනවා මේ ස්ථාවර නියෝග තාණ්ඩුකම ව්‍යවස්ථාවත් එකට කීව යුතු නිසා ඒ 152 සහ ස්ථාවර නියෝගවල 133 මත පදනම්ව මේ සංශෝධන බාර ගන්න බෑ කියන. දැන් එතුමා ලිඛිතව බාර දීලා තිනවා අපි බාර දීපු සංශෝධන. එතකොට නෑ මම අවසන් කරේ. එතකොට තියෙන දේ තමයි අපිට තියෙන්නේ අපි සංශෝධන ඉදිරිපත් කරාට පස්සෙ වෙනදා අපිට අවස්ථාවක් ලැබෙන උපදේශක කාර්ය සභාව කියලා. ඒ උපදේශක කාර්ය සභාවේදී අපි මේ සංශෝධන ඉදිරිපත් කරපුවා. එමතුමා සාලේකම්තුමලත් එක්ක සාකච්ඡා කරලා යම් එකඟතාවයකට එනවා. මේකදී අපි එහෙම අවස්ථාවකුත් නැහැ. ඒක පළවෙනි අවස්ථාවට මේ පනත පිළිබඳ අපි අදාස් ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුවේ. ඊට පෙරත් මම පාර්ලිමේන්තුවේ මේක ඉදිරිපත් කරන වෙලාවෙදී කිව්වා අපිට පක්ෂත් එක්කවත් අපි සාකච්ඡාව කරමු. ඔබතුමාට මතක ඇති මේ පනත දාන දවසේ. ඒ නිසා මේකට අපේ පාර්ශවනුත් අපිට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් තිබිය යුතු තිබෙනවා. නමුත් දැන් ඇති වී තිබෙන තත්ත්වය තමයි අපිට එවැනි කිසිදු අවස්ථාවක් නැහැ. අඩුම තරම අපි ඉදිරිපත් කළාද සංශෝධනයක් පිළිගැනීම හෝ නොපිළිගැනීම නෙවෙයි ඉදිරිපත් කරන්න ඔත අවස්ථාවක් නේ. ඒ නිසා තමයි මම කියන්නේ ඔබතුමාලට අපි ඉදිරිපත් කරන සංශෝධන පිළිගන්නේවා. ඔබතුමාලගේ සංශෝධනට ඇතුළත් වෙලා නැති පිළිගන්නේවා තිබේ නම් ඔබතුමාලගෙන් අපි ඉල්ලා හිටින්නේ කාරක සභා අවස්ථාව ඊළඟ පාර්ලිමේන්තු සතියට දිනයක් අරගෙන ඒ දිනේ කාරක සභා අවස්ථාවේදී අපි මේ සංශෝධන සම්මත කරමු කියලා.
ගරු එමතුමා
ගරු මන්ත්‍රීතුමා ඇත්ත වශයෙන්ම අපිට තවත් දිනයක් ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. ඔබතුමන්ලා දීපු සංශෝධන අපිත් අධ්‍යයනය කරා. ඇත්ත වශයෙන්ම මෙතෙන්දී මම දන්න හැටියට නම් මෙතන ප්‍රශ්න තියෙන්නේ ෆිනෑන්ෂියල් ඉම්ප්ලිකේෂන්ස් තියනේවා තමයි කැබිනට් එකට යන්න ඕනේ කියලා කියන්නේ. නමුත් මෙතෙන්දී මේ ප්‍රශ්නේ මතු නොවෙන්නේ ඔබතුමන්ලා කියපු ගොඩක් දේවල් අපිම හිතලා අපිම වෙනස් කළා තියෙනවා. ඒක නිසා ඔබතුමාට කලබල වෙන්න දෙයක් නැහැ. ඔබතුමාටත් ඒ ගරුත්වය දීලා අපි ඒ වෙනස් කරපු ඒවා මේ මොකද්ද කියලා හතරමාට කියන්න. ඔව්. ඒක නිසා ඊට අමතරව
ගරු සංවිධායකතුමා
අපිට මග ඇරුණොත් තමයි. හැබැයි මේක දිහා බලපුවාම
ඔබතුමාලා දීපු ඒවයින් කීපයක්ම ඇත්ත වශයෙන්ම අපි
ඇතුළත් වෙලා තිබෙන කොටසක්
තියෙනවා.
විශේෂම ආයතනයේ පිළිබඳව
ඇතුළත් නොවී තියෙන ඒවා අපිත් පිළිගන්න ඔබතුමාලා ඉදිරිපත් කරපු තවත් ඒවා තියෙනවා නම් අපි ඒවා බලලා අවශ්‍ය නම් අර OMP එක මතකයිනේ අපි සංශෝධනයක් ගෙනාවා. ඒක නිසා ඒවා ප්‍රශ්නයක් වෙන්නේ
නැහැ. නෑ මම හිතන්නේ වඩාත් හොඳ OMP එක අපිට සම්මත කරලා
තව කල්දාන්න යන නම් එපා ගරු මන්ත්‍රීතුමා. මේක
වැඩේ තියෙන්නේ මෙහෙමයි. ඉතින් අපි දැන් මං කියන ඔබතුමාකම මම පිළිගන්නවා. නමුත් විපක්ෂ මන්ත්‍රීවරු හැටියට පනතක් ඉදිරිපත් වුණාට පස්සේ ඒතර ඒ පනතම මුළුමනින්ම පිළිගෙන අනුමත කිරීමකට අපිට ලක් වෙලා තියෙන මේ ක්‍රියාවලිය ඇතුළේ මීට පෙර උපදේශ මම නැවත කියන එක උපදේශකාර සභා අවස්ථාවක් තිබුණේ. ඒ අවස්ථාවේදී අපි සාකච්ඡා කරනවා අද මේ පනත පිළිබඳ ඔබතුමත් එක්ක ඔබතුමගේ අමාත්‍ය සිනදාරින් එක්ක අපිට කිසිදු සාකච්ඡාවක් තිබුණේ නැහැ මේ පිළිබඳ අදහස් වමාරු කරගන්න. එකම අවස්ථාව පාර්ලිමේන්තුව
දුන්නා. ඔබතුමන්ලා අපෙන් ඉල්ලුවේ නැහැ සාකච්ඡාවක්.
නෑ මම මේ පාර්ලිමේන්තුවේදීම කිව්වා.
මෙතුමන්ලා ඉල්ලුවා ඉල්ලපු වෙලේම අපි දීලා සාකච්ඡා කරා.
මේ පනත ඉදිරිපත් කරන දවසේම සභානායකතුමාට මතක ඇති මේ පනත පාර්ලිමේන්තු ඉදිරිපත් කරන දවසේ මේ සභාගර්භයේදීම කිව්වා මේ පිළිබඳ අපි සාකච්ඡා කළ යුතුයි කියලා.
චේත හොඳ යාළුව සභාගර්භයේදී නෙමෙයි එළියදී පොඩ්ඩක් කනට කියලා කිව්වා නම් මම ඒ වෙලේම වෙලාව
නැහැ. හොඳයි අපේ මන්තුමාට කතා කරන්න ඉඩ දෙන්න. හොඳයි මන්තුමා කතා කරන්න. ඔබතුමාට තව විනාඩියක් දෙන්න.
ගරු මගේ අර විනාඩි පහ
තුනයි ඉතුරුලා තිබ්බේ.
ඔව් ඒ විනාඩි තුන විනාඩියයි. ඉන්නකො මේ කතා කරන්න දෙන්න.
විනාඩි දෙකකින් අවසන් කරන්න.
දැන් ඒ දුර කරුණා කරලා දැන් අපි ගරු ඇමෙත්තුමා දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අසං කරපු අවුරුදු 3ට බිලියන 1.5 ගැනීමේ කොන්දේසිවල ප්‍රධාන දේ තමයි රජයේ ආදායම වැඩි කරන්න ඕනේ. ඒ සඳහා තමයි මේ පනත ගේන්නේ. රජයේ වියදම් අඩු කරන්න ඕනේ. අයවැය පරතරයේ දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 3% දක්වා අඩු කරන්න ඕනේ. රුපියලේ අගේ නිදාසේ තීරණය වෙන්න ඉඩ අරින්න ඕනේ. ඊළඟට රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය හෝ පුද්ගලීකරණය කරන්න ඕනේ. ඒ කොන්දේසි ඉෂ්ට වෙනවා නම් පමණයි මිලියන 169 බැගින් විටින් විට මේ ණය මුදල ලබා දෙන්නේ. නමුත් අපි මේකේ ආදායම වැඩි කරයි වියදම අඩු කරන්නේ නැතුව මේ ආකාරයෙන් ජනතාව පෙළලා ආදායම වැඩි කළාට අයවැය පරතරය අඩු වෙන්නේ නැහැ. මම උදාහරණයක් පෙන්වන්න කැමතියි ගරු මුදල් ඇමෙත්තුමාට. 1980 ලංකාවේ ආදායම දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 23.5 ආදායම. වියදම 42.7. 1980 වර්ෂයේදී රජයේ අයවැය පරතරයේ 19.2. ඒ නිසා ආදායම වැඩි කළාය කියලා ඉවෙල්ලා අයවැය පරතරයේ අඩු වෙලා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කාර්යක්ෂමතාවයේ වැඩි වෙනවයි කියලා හිතන්න බෑ. තමුන්නාසේලා විශාල අලාභ ප්‍රමාණයක් නොදැනුවත්ව හෝ දැනුවත්ව කරගෙන තියෙනවා. මං එක උදාහරණයක් කියලා නතර කරනවා. ගරු මුදල් ඇමෙත්තුමනි, මේ වර්ෂ දෙකේ ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල අඩුවීම නිසා අපේ රටෙන් පිටට යන්න තිබුණ ඩොලර් ප්‍රමාණය, රටින් පිටට ගිය විදේශ විනිමය ප්‍රමාණය රට ඇතුළේ ඉතුරු වුණා ඇමරිකානු ඩොලර් බිලියන 4ක් 2015 සහ 2016. ඒ බිලියන 4ම නැහැ. ඊළඟට මහදවල් මහ බැංකුව ඇතිවෙච්ච මහා මුදල් මංකොල්ලයේ කරන කොටගෙන මේ රටේ සුරකුම්පත්තා විනිමය බිල්පත් ඇතුළු අනිකුත් විදේශ ආයෝජන අරංගිය ආපසු බිලියන 2ක් ඇමරිකානු ඩොලර්. මේ දෙකේ ඉතරක් තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 6ක්. තමුන්නාන්සේලා හම්බන්තොට වරාය විකුල්ල ගන්න බිලියන 1.1යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගන්න 1.5යි. ඒ සියල්ලට වඩා ලොකුයි මේ වැරදි සහගත ප්‍රතිපත්තිය නිසා විනාශ කරගත්ත මුදල් ඩොලර් ප්‍රමාණය. ඩොලර් ප්‍රමාණය බිලියන 6යි. ණය ගෙවන්න තියෙන බිලියන 4ත් එක්ක ඇමරිකානු ඩොලර් බිලියන 10ක ප්‍රශ්නයක් ආර්ථිකයට තියෙනවා. ඒ නිසා තමයි මේ ආර්ථිකයේ ඕවර්හීටඩ් පමණට වඩා රත් වෙච්ච ආර්ථිකයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ බිලියන 4කට කලේ 131කට තියෙන ඩොලරේ 135 40 වේගෙන එනකොට එවකට හිටිය මුදල් අමාත්‍යතුමා කිව්වා සතියක් ඇතුළත මේ ඩොලරේ 130ට ගේනවා. ඒ සඳහා ඩොලර් දාන්න කිව්වා වෙළඳපොළට. මේ ශ්‍රී ලංකා මහා බැංකුව ඩොලර් 100යි 80යි 50යි 60යි යන ආදී වශයෙන් ජාත්‍යන්තර සංචිතයේ ඉන්ටර්නැෂනල් රිසර්ව්ස් පාවිච්චි කළා. ඒ ටික දැම්මා අන්තිමට දාලා නතර වෙනකොට බිලියන 4ක් දාලා. අවුරුද්දකට අපිට විදේශ ණය ගෙවන්න යන්නේ 2015 ගියේ බිලියන 4.6යි. ණය වාරිකයි පොලියයි දෙකටම. 2016 ගියේ බිලියන 4.3යි. මේ ඉලක්කම නැතුව ලංකා ඉතිහාසයේ වැඩිම ඩොලර් ප්‍රමාණයක් පුච්චපු රජය, වාෂ්ප කරපු රජය, විනාශ කරපු රජය බවට පත් වුණා. ඩොලරේ රුපියල රැකුණෙත් නැහැ. 131කට තිබුණ ඩොලරේ 157.
ධර්මන්තුමා කතාව අවසන් කරන්න කාලය අවසන්යි.
ඒ නිසා මේ 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 තත්ත්වය ගැඹුරින් තේරුම් අරන් විදේශ විනිමය රටට බැංකුවක් කරා ගේන අයට මුදල් විසුද්ධිකරණය වෙන්නේ පොරමලු දෙකක දාලි වෙලා සේප්පුවක 1450ක් දාලා ඒකෙන් කෝටි 16 මාරක ගයක් ගත්තොත් අන්න ඔප්පු වෙනවා සම්පූර්ණ විදේශ විනිමය වංචාව මුදල් විසුද්ධිකරණය කියලා. මේ කෙලින්ම මේ පෝරවුර දෙක සල්ලි දාලි වෙලා 1450ක් ගෙනල්ලා ඒකෙන් වත්කමක් ගත්තාම කෝටි 6 මාරකට ඒක මේ නීතිය දන්නේ නැතු බබෙක් උනක් දන්නවා මුදල් විසුද්ධිකරණය කියලා. අපි කියන්නේ එහෙම මුදල් විසුද්ධිකරණය නෙමේ පිරිසිදුව රටට මුදල් ගේන බැංකුවක් කරා ගේන සියලු විදේශ විනිමය හැම සතේකටම සහන ලබා දීම සඳහා යෝජනාව ඔබතුමා ඉදිරිපත් කරන්න මේ තියෙන විදේශ විනිමය අර්බුදයේ යටතේ අපනයන කරුවන් ආයෝජකයන් අධෛර්යමත් කරන මේ රටේ සාමාන්‍ය ජනතාව ගොවීන් කලාකරුවන් අධෛර්යමත් කරන ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කන් දෙන්න දැන් දවස් දෙකක් ඒ අය වැඩ කරන්නේ ඒ වැඩ කරන්නේ
නැහැ. මන්තුමා කතාව අවසන් කරන්න කාලය අවසන්යි.
මේ සඳහා වෙන යම් යම් වගන්ති ඔබතුමාගේ සංශෝධන වලින් ඉවත් කර යුතු වෙනවා. අපි ඒ සඳහා සංශෝධන දීලා තියෙනවා. එසේ ඉවත් නොකළොත් මේ පනත සම්මත වුණත් බදු අය කරන්න බැරි වෙයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සියලු දෙනා එළියට බැස්සොත් ඒක අය කරන්න බැරි වෙනවා. ඒ නිසා අපි මේ දැන් හිනාවෙන්න එපා. මොකද දැන් ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිනාවෙන්න එපා.
ගරු රසන්ත අල්ලගේවන්න මන්තුමා.
ඒක කොහොමද දෙන්නේ ආණ්ඩුවට? ඒක කරන්න කියන ලෙස ඉල්ලා සිටිමින් මගේ වචන කීපය මෙයින් සමාප්ත කරනවා. ඒ හඬටත් කන් දෙන්න කියන
ඉල්ලීම. ස්තුතියි ලසන්ත අලගේවන්න නියෝජ්‍යමැතිතුමා.
ගරු මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, දේශීය ආදායම් පනත සම්බන්ධ විවාදයට ගැන මේ අවස්ථාවේදී ඉතාමත් වැදගත් පනතක් විදිහටයි මේ පනත මා පෞද්ගලිකව දකින්නේ. එම නිසා විශේෂයෙන්ම ලෝකයේ අද සෑම රටක්ම අද ඒ රටවල් පාලනය කරන්න පත්වෙන ආණ්ඩු වලට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඒ රටේ රට පවත්වාගෙන යාම සඳහා විවිධාකාරයෙන් රජයට මුදල් ඒකරාශි කරගන්න. ඒ අනුව ලෝකයේ අද සෑම රටක්ම විවිධ බදු වර්ග සහ විවිධ ආදායම් මාර්ග ශක්තිමත් කිරීම සඳහා පක්ෂ ආණ්ඩුව බලයට පත් වුණාන් පස්සේ ඒවා ක්‍රියාත්මක කරනවා. ඒ අනුව විශේෂයෙන්ම මං හිතන්නේ විපක්ෂයේ සිටින පක්ෂ බොහෝ විට අපේ රටේ මං හිතන්නේ මේ වන විටත් මෙවැනි අනපනත් ගේන අවස්ථාවන් වලදී සාධාරණව විවේචන ඉදිරිපත් කරනවා වගේ මේ විවේචන යෝජනා පිළිගැනීම වගකීතු රජයක් විදිහට මං හිතන්නේ යුතුයකම වගකීම් බවට පත් වෙනවා. ඒ අනුව වර්තමාන මුදල් අමාත්‍යතුමා විශේෂණ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලත් වෘත්තීය සමිතිවලත් විවිධ පාර්ශවවලත් අදහස් යෝජනා ලබාගෙන මං හිතන්නේ අපේ රටේ ඉතිහාසයේ පනතකට වැඩිම සංශෝධන ඉදිරිපත් කරන පනත විදිහටයි මේ පනත අද ඉදිරිපත් වෙන්නේ. ඒ සංශෝධන ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ විශේෂයෙන්ම අර මම පෙර කිව්ව ආකාරයෙන් අදහස් යෝජනාවලට ඇහුම්කන් දීමේ ප්‍රතිඵලයක් විදිහටයි. එම නිසා ආණ්ඩුවක් විදිහට මොනම ආකාරයකටවත් විශේෂයෙන්ම බදු පනවන්නේ මෙවැනි නීති රීති ගේන්නේ කැමැත්තකින් නෙමෙයි. ආණ්ඩුවක් විදිහට වඩාත්ම කැමැත්ත දක්වන්නේ කිසිදු බදු අය කිරීමකින් තොරව ජනතාවට ලබා දෙන්න පුළුවන් ඉහළම ආකාරයෙන් සේවය තව තවත් වැඩි කරලා ලබා දෙන පඩි විශ්‍රාම වැටු වැඩි කරලා එවැනි ආකාරයෙන් කටයුතු කරන්න පුළුවන් නම් තමා රජයක් විදිහට වැඩිම කැමති වෙන්නේ. එම නිසා විශේෂයෙන්ම මේ ආකාරයෙන් අපි මේ දිහා බලනකොට මීට පෙර විශේෂයෙන්ම ඉදිරිපත් වුණ අපේ රටේ රාජ්‍ය ආදායමෙන් පිළිබඳව දේශීය දරදේශී නිෂ්පාදිතයක ප්‍රතිශතයක් විදිහට විවිධ සංසන්දනය කළා. ඍජුබදු වක්‍රබදු පිළිබඳව අපි විවිධාකාරයෙන් මෙතන අදහස් යෝජනා ඉදිරිපත් කළා. එම නිසා විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ ආණ්ඩුවේ සිටින අය විදිහට අපි මේ පිළිබඳව දකිනවා වගේම විපක්ෂයේ සිටින අයත් මං හිතන්නේ මේ පිළිබඳව විවිධ කෝණවලින් දකිනවා. එම නිසා දැන් ප්‍රධාන වශයෙන්ම මේ පනත ගෙනාවට පස්සේ අපේ රටේ මේ පිළිබඳව විශාල වශයෙන් සාකච්ඡාවට බාධනය වුණු කරුණු ගණනාවක් තිබුණා. ඒ කරුණු ගණනාව අතර ප්‍රධානතම වශයෙන් ගත්තොත් අපි පුණ්‍ය ආයතන පිළිබඳව තිබුණු ප්‍රශ්නේ, සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව තිබුණු ප්‍රශ්නේ, ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සම්බන්ධයෙන් තිබුණු ප්‍රශ්නේ. දැන් මේ කරුණු තුනම දිහා අපි බැලුවොත් අද වන විට අපේ රටේ ජනතාව ඇතැම් විට හිතයි පුණ්‍යායතන සඳහා අලුතෙන්ම බද්දක් පනවනවා, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා අලුතෙන්ම බද්දක් පනවනවා, සේවක අර්ථසාධක අරමුදල සඳහා අලුතෙන්ම බද්දක් පනවනවා කියන මතය තමයි අද මේ රට තුළ අද දකින්න අහන්න ලැබුණ විවිධ මාධ්‍ය හරහා. මේක තමයි ඇත්ත தත්ති. පුණ්‍ය ආයතන සඳහා අලුතෙන්ම රජයේ බද්දක් ගේනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා මේ මුදල් වලට අලුතෙන්ම බද්දක් ගේනවා. සේවක අර්ථසාධක අරමුදල සඳහාත් අලුතෙන්ම බද්දක් ගේනවා. මේක තමයි පසුගිය දවස්වල සාකච්ඡාවට භාජනය වුණේ. මේක තවත් ඉදිරියට ගියා. ඉදිරියට ගිහිල්ලා කිව්වා පන්සලට දානේ දුන්නත් බද්ද ගන්නවා කියලා කිව්වා. තවත් ඉදිරියට ගියා. පුණ්‍ය කටයුත්තක් සඳහා පන්සලකට සල්ලි දුන්නා බද්දක් ගහනවා කියලා කිව්වා. මේවා තමයි අපට දකින්න අහන්න ලැබුණේ. ඉතින් ඒ නිසා ආණ්ඩුවක් තියෙනකොට අපිට මතකයි අපි කලින් ආණ්ඩුවේ අපි කටයුතු කළා. අපි කලින් ආණ්ඩුවේ හොඳ නරක දෙකකටම අපි වකින් බාර ගන්නවා. අපි කාටවත් ඒ හොඳ නරක කොටස් කාටවත් අපි දික් කරලා අපි ඒකේ බේරෙන්නේ නැහැ. මට හොඳට මතකයි අපි එක අයවැයකදී අපි ආණ්ඩුවේ ඉන්නකොට අපි ගෙනාවා විවාහ වෙනකොට විවාහ රජිස්ට්‍රාර් ගාවට ගියහම රුපියල් 2500ක් ගන්නවා, රජිස්ට්‍රාර් ගෙදෙට්ට ආවොත් 5000ක් ගන්නවා කියලා. ඒ වෙලාවේ අපි ගෙනාවා ඒකට අපි අත ඉස්සුවා. එතකොට අපි ඒ වෙලාවේ මේ පනත ඒ නීතිය ගෙනාවේ රටේ යම් කිසි ආකාරයක ආදායම් වර්ධනය කරගැනීමේ හැඟීමෙන්. ඒ වෙලාවේ විපක්ෂ හිටපු අය මේකට විශාල වශයෙන් චෝදනා කළා. අපි ඒකට හරි කියලා අපි එදා කතා කළා. ජාතිය ගොඩනැගීමේ බද්ද අපි එදා ගෙනාවා. අපි එදා ඒ බද්ධ ගේනකොට අපි ඒක හරි කියලා කිව්වා විපක්ෂය වැරදි කියලා කිව්වා. මේක තමයි ඉතිහාසයේ ඉඳන් සිද්ධ වුණේ. නමුත් අද මං හිතන්නේ මේ පිළිබඳව අපි ඇත්තේ යථාර්ථ සිටි අපි සිටිය යුතුයි. දැන් පුණ්‍ය ආයතන සම්බන්ධයෙන් මීට පෙර තිබුණු తত্ত্বය විශේෂයෙන්ම පුණ්‍ය ආයතනවල යම්කිසි ආකාරයක ලාභයෙන් හෝ යම්කිසි ආකාරයක ස්ථාවර තැන්පතුවකින් පොලී ආදායම කලින් රුපියල් ලක්ෂ 5ට වඩා අඩුවෙන් සම්පූර්ණ නිදහස් ලබා දුන්නා. නමුත් 2011 දී අපිම ඉන්න රජයේදී අපි ගෙනාව පුණ්‍ය ආයතනයක යම්කිසි ආකාරයක ස්ථාවර තැන්පතුවක් මගින් ලක්ෂ 5ට වඩා වැඩියෙන් ආදායම ආවනම් 100%ක බද්දක් ගන්නවා කියලා අපිම ගෙනාවා. මේක තමයි ඇත්ත යථාර්ථය. අපේ මාණ්ඩුවෙන් අපිම ගෙනාවා සේවක අර්ථ සාධක අරමුදලෙන් ඒ පොලී ආදායමෙන් 10%ක අපි බද්දක් ගන්නවා කියලා අපිම ගෙනාවා. හරි. හරිදී ඒක 10 අපි එදා ගෙනාවේ. එතකොට අද සේවක අර්ථ සාධක අරමුදලට සේවක සේවය පාර්ශ්වයෙන් ලබා දෙන මුදල වැඩි අද එදාට වඩා. එතකොට ඒ අනුව 104%ක වැඩිවීමක් සිද්ධ කළා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගෙන් අපි ගත්තා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 2011 දී ලක්ෂ 5ට වඩා අඩු නම් ඒ පොලී ආදායම තිබුණේ නැහැ. නමුත් ලක්ෂ 5 12 අතර ගන්නවා නම් 2.5% ගත්ත ලක්ෂ 15ට වඩා වැඩි නම් 8%ක් ගත්තා. අද ඒක ලක්ෂ 15 දක්වා නිදහසක් ලබා දීලා ලක්ෂ 15ට වඩා වැඩි නම් 5%ක් අද ඒ බදු ප්‍රමාණයක් අද තීරණය කරලා තිබෙනවා. ඉතින් එම නිසා මේ උදාහරණ තුනම ගත්තොත් මේ උදාහරණ තුනම අද රටේ ජනතාව දකින්නේ අලුතෙන්ම මේ රජයේ බදු ගේනවා. නමුත් අලුතෙන්ම ගේන බදු නෙමෙයි. අපි පෙර රජයේ ඉන්න ඇද්දිත් මේ බදු හඳුන්වා දුන්නා, මේ බදු ගත්තා. අද ඒකට සංශෝධන තමා ඒ ලබා ගන්නා මුදල් වල ප්‍රමාණයන් වල ප්‍රතිශතයන් තමා අනිවාර්යෙන්ම අද වෙනස් වෙන්නේ. මම ඔබතුමා එක ඔය පැහැදිලි කර ගැනීම ඔබතුමා මුදල් මෙතුමා ඉන්නේ කරගන්න. හරි. නෑ 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 ஓகே
பாயிண்ட் போடு சார் මේ පැහැදිලි කරගන්න. මේ ඔබතුමා කිව්වා දැන් මෙතන තියෙන්නේ මේ පොලි ආදායම නෙමෙයි පුණ්‍ය ආයතනවල ලාභ යම් කිසි
ව්‍යාපාර මන් අංගරු නියෝජ්‍යමත්ම කතා
කරා. ගියක් කුලියට දීලා එහෙම නැත්නම් ආය
ඒ පොයින්ට් ඔබ නෙවෙයි.
නෑ ගරු මන්ත්‍රීතු ගරු නෑ ගරු මන්ත්‍රීතුමා
නියෝජ්‍යමත්ම කතා
කරා. මම කිව්වේ ලාභ හා පොලි. නෑ ඔබතුමා ඒක හංසාට
මම කතා කරන්නේ නෑ
පැ පොලි. ඔව් ගරු නෑ නෑ ලාභ හා පොලි. ඔව් හරිද ලාභ හා පොලි. ලාභ පොලි දෙකම යට කලින් ලක්ෂ 5ක් දක්වා
ඇයි ලාභයක් ලබනව නම් ඇයි ඒකෙන් බද්දක් ගෙව්වම තියෙන වරද මොකද්ද?
කලින්
ආයතනේ තියන්නේ ලාභ ලබන්න නෙමෙයි.
නෑ ගරු
පුණ්‍ය ආයතන තියන්නේ පුණ්‍ය කටයුතු කරන්න.
ගරු මන්ත්‍රීතුමා මම කිව්වේ කලිනුත් යම් පුණ්‍ය ආයතනයක් රුපියල් ලක්ෂ 5කට වඩා වැඩියෙන් ලාභයක් යම් පොලි ආදායමක් ගත්තා නම් ඒකට 108ක් බද්ද ගැහුවා. ඉතින් ඒ හින්දා පුණ්‍ය ආයතනයකට බදු ගහන එක හොඳ නැත්නම් ලක්ෂ 5කට වඩා 108 ගහන එකත් හොඳ නැහැ. මගේ පෞද්ගලික මතය. මේක ඔබතුමාල නෙමෙයි මම කියන්නේ මේ අපි දෙගොල්ලෝ ඒක අපි කරපුවා මම කියන්නේ. අපි ඔබතුමාලට ඒක නිදහසට කරුණක් තිබෙනවා. නමුත් අපි කිය මම පෞද්ගලිකව කියන්නේ මේ සේවක අර්ථ සාධක අරමුදලටත් පුණ්‍ය ආයතන සම්බන්ධයෙනුත් ඒ වගේම විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහාත් පසුගිය රජයේදී අපිත් අත උස්සලා ඒ සඳහා යම් යම් ප්‍රමාණයන් වලට බදු අපි ගැහුවා. අදත් අනිවාර්යයෙන්ම මේ රජය තුලත් ඒ බදු අනිවාර්යයෙන්ම ගහන්න. ඒ නිසා මේක සේවක අර්ථ සාධක අරමුදලට බදු ගහන එක හොඳ නැත්නම්
සියයට 10 14 කිරීම නෙමෙයි ප්‍රශ්නේ. 10 ගහන එකත් හොඳ නැහැ. පුණ්‍ය ආයතන වලට බදු ගහන එක හොඳ නැත්නම් මමත් පෞද්ගලිකව ඒක හොඳ නැහැ කියලා කියනවා. නමුත් රජයක් විදියට එවැනි දේවල් වලට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම මේ ආකාරයෙන් මේ පිළිබඳව අපි විශේෂම අවධානය යොමු කරනවා වගේම අද රජයේ විදිහට අපට තිබෙන ප්‍රධානතම අභියෝගය මේ බැනුම් මහලා මේ ලබා ගන්නා ආදායම අපි නිසි පරිදි මුදල් වියදම් කරනවාද කියන එක පිළිබඳව වගකීම තමයි අද මං හිතන්නේ රජයට තිබෙන ප්‍රධානතම ප්‍රශ්නේ බවට පත් වෙලා තිබෙන්නේ. අද ජනතාවගේ විරෝධය තිබෙන්නේ අපි ජනතාවගෙන් බදු අය කරලා විවිධ නීති රීති ගෙනල්ලා මේ ලබා ගන්නා මුදල් අපි හරියට වියදම් කරනවාද මේක තමයි අද තිබෙන ප්‍රධානතම අභියෝගය විදිහට අපි දැකිය යුතු වන්නේ. ඒ වගේම අද මේ ආකාරයෙන් බදු පනවල අපි ආදායම ලබා ගන්නවා වගේම තව බොහෝ අංශ තිබෙනවා රජය ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම අපි ගත්තොත් රේගුව ගරු ඇමතුමා මේ වන විට අවුරුදු ගණනාවක් පැරණි පනත වෙනස් කරන්න කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම බැරුණා පසුගිය කාලේ රේගුව සඳහා ස්කෑනර් යන්ත්‍රය සවිකර ගැනීමේ කාර්යභාරය කරන්න පුළුවන්කමක් ලැබුණේ ඒක සඳහා මුල් ගල් තිබිලා අද ඒ වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම අද අපි ඉතාමත් වගකීමකින් යුතුව සඳහන් කළ යුතුයි අද රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා විශේෂම නවීන තාක්ෂණයේ භාවිතා කිරීම පිළිබඳව අභියෝග ගණනාවකටම පසුගිය කාලේ මුහුණ දුන්නා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, රේගු දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, සමාගම් රජිස්ත්‍රා දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්. මේ සෑම ආයතනයකම තොරතුරු තාක්ෂණය හඳුන්වා දීම සඳහා 1990 ඉඳන්ම දවැන්ත මුදල් ප්‍රමාණයක් වියදම් කරලා තිබෙනවා. නමුත් අද වෙනකොටත් තත්ත්වේ තොරතුරු තාක්ෂණය ඒ ආයතන සඳහා ඒ ආයතන වලට වගේම ඒ ආයතන අතර අන්තර් සම්බන්ධතාවයක් ඇති වෙන පරිදි තොරතුරු පද්ධතියක් අපට ඇති කර ගැනීමට අද පුළුවන්කමක් ලැබිලා නැහැ. මේක තමයි අපි විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණ විදිහට මා පෞද්ගලිකව දකින්නේ. අද අපි බදු පනවනවා, බදු පනවල රාජ්‍ය ආදායම වැඩි කර ගන්න උත්සාහ කරනවා වගේම ඒක කළ යුතුයි. මේ හා සමානව මීට වඩා වැඩි වැදගත්කම අපි අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. මෙවැනි බදු පැනවීමකින් තොරව ලබා ගත යුතු රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා අපි අනිවාර්යයෙන්ම වැඩි අවධානයක් අනිවාර්යයෙන්ම යොමු කළ යුතුව තිබෙනවා. ඒක අනිවාර්යයෙන්ම කළ යුතුයි. මේ සඳහා විවිධ බලවේග තිබෙනවා. තොරතුරු තාක්ෂණය හඳුන්වා දීපුවම වංචා දූෂණ කරන්න අමාරුයි.
ගරු ඇමතුමා තව විනාඩියක් තිබෙනවා.
එම නිසා මේ පිළිබඳව විශේෂයෙන්ම දේශපාලනඥයින් පමණක් නෙමෙයි නිලධාරීන්ගේ පාර්ශවිනු මේ සඳහා විවිධ අභියෝග තිබෙනවා. සමහර ආයතනවල අභ්‍යන්තර ස්ථාන මාරුවීම් කිරීමට ප්‍රධාන අභියෝග ගණනාවක් තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ස්ථාන මාරුවීම් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ මේ මේවා තමයි තිබෙන ප්‍රශ්න. එම නිසා විශේෂයෙන්ම අපි මේ ආකාරයෙන් බදු පැනවීම අනිවාර්යයෙන්ම ලෝකයේ අනිත් රටවල් වගේම අනිවාර්යයෙන්ම රජයක් විදියට කරන්න සිද්ධ වෙනවා. ඒ හා සමානවම අපි අපට නොලැබෙන රාජ්‍ය ආදායම ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම අපේ රටේ ඒ ආදායම් උපෝදවන දෙපාර්තමේන්තු ආයතන අපි දැනට වඩා ශක්තිමත් කරලා මේ ලබා ගන්න ආදායමට වඩා 300-400ක් ආදායම වැඩි කර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ පිළිබඳවත් මං හිතන්නේ අද ඉඳන් අපි අවධානය යොමු කිරීම අපි සියලුම දෙනාගේ යුතුකමක් වගකීමක් විදිහටයි මා පෞද්ගලිකව දකින්නේ. එම නිසා විශේෂයෙන්ම ගරු ඇමතුමාට මේ පනත ගෙනීමේ ක්‍රියාවලියේදී අපි ආණ්ඩුව තුළ සිටින පක්ෂයක් සමග අපි සාකච්ඡාවට 10ක් විතර අපි පැවැත්තුවා. අපි අදහස් යෝජනා අපි ඉදිරිපත් කළා. ඒ ආකාරයෙන් වෘත්තීය සමිති සහ පාර්ලිමේන්තුවේ පක්ෂ සමග සාකච්ඡා කරලා මේ පනතේ තිබුණු අඩුපාඩුකම් නිවැරදි කර ගැනීමට ඒ ලබා දීපු නායකත්වයේ පිළිබඳවත් අපේ ගෞරවය මේ අවස්ථාවේදී පරණමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.
ස්තුතියි.